ගරු වෛද්‍ය සීතාරම්පල ඇමතුමිය ඔබතුමියට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මූලාසන රුඩ මන්ත්‍රීතුමනි, අද දවසේ අතිවිශේෂ පනතක් පිළිබඳ කතා කළද, අද දවසේ විශේෂත්වයේ කිසිසේත් අමතක කළ නොහැකි නිසා මගේ කතාවේ මුල් විනාඩි කිහිපය ඒ සඳහා මා වැය කරනවා. අදින් වසර 12කට පෙර මේ වගේම දවසක මේ රට බිහිසුණු මළගයක් බවට පත් වී තිබුණු, ජීවත් වීමේ අයිතිය අහිමි වී තිබුණු, මරණ බියෙන් තැතිගත් තිබුණු යුගයේ කෙසේවත් අමතක කළ නොහැකි. මන්දයත් වෛද්‍යවරයෙක් විදිහට ඒ රණවිරුවන් මාංශ දානය දුන් හැටි, අවයව දානය දුන් හැටි, ජීවිත දානය දුන් හැටි මා ඇස් දෙකෙන් දැක තිබෙන නිසා, එවන් අවස්ථාවක වුවද ඔවුන්ගේ දෑසේ තිබුණු ධෛර්ය සම්පන්න භාවය, ඔවුන්ගේ දෑසේ අප වෙනුවෙන් තිබූ විශ්වාසනීයත්වය, ඔවුන් තමුන්ගේ මාංශ දානය, අවයව දානය, ජීවිත දානය පූජා කොට සමස්ත දිවයිනේම ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් කළද ඒ දායකත්වයට සමස්ත ජාතිය වෙනුවෙන්ම, ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්ම මගේ ස්තුතිය හා ගෞරවය පූජා කරනවා. ඒ වගේමයි එයට නායකත්වය ලබා දුන් වර්තමාන ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, එවකට හිටපු හමුදාපතිතුමන් සරත් ෆොන්සේකා මැතිතුමන් ප්‍රමුඛ සියලුම හමුදාපතිවරුන්, පොලිසිය සහ සියලුම ඒ රණවිරුවන්ට සමස්ත ජාතියේ ගෞරවය පූජා කරනවා. ඔවුන්ගේ නිමා කළ යුද්ධය නිසා, යුද ජයග්‍රහණයකට වඩා යුදය නිමා කිරීම නිසා සමස්ත ජාතියටම ජීවත්වීමේ අයිතිය ලැබුණා. ෆර්දාව පැළඳ සිටියද, නළලත තිලකේ තියා සිටියද, ඔසරියෙන් සැරසී සිටියද, සමස්ත මව්වරුන්ගේ හිතේ තියෙන්නේ තමුන්ගේ දරුවන් වෙනුවෙන් වූ කැක්කුම. ඒ නිසා දකුණේ දරුවන්ට ජීවිත දානය හිමි වෙනකොටම, උතුරේ දරුවන්ට තමුන්ගේ පෑන පැන්සල වෙනුවට අතට ලබා දී තිබූ ඒ අවි ආයුධ බිම තියන්න අවස්ථාව ලැබුණා. ළමා සොල්දාදුවන් වී සිටි බොහෝ දරුවන්ට තමුන්ගේ ඒ අවි ආයුධ බිම තියන්න අවස්ථාව ලැබුණා. තමුන්ගේ මංගල ගමන යන්න සැරසී සිටින දියණිවරුන්ව පලිහක් කරගත්තු ඒ යුද්ධයේ අවසානයත් එක්කම උතුරේ මව්වරුන්ට සැනසීම ලැබුණා. ඒ නිසා නැවත වරක් ඔවුන්ට මගේ ගෞරවය, ප්‍රණාමය පුද කරනවා. මූලාසුර රුඩ මන්ත්‍රීතුමනි, සෞභාග්‍යයේ දැක්ම මේ රටේ, මේ රජයේ දැක්ම වෙනවත් එක්කම මානව සම්පත ගොඩනැගීම, මානව සම්පත ගොඩනැගීම සඳහා කැපකිරීම කිරීම, ආයෝජනය කිරීම කොතරම් වැදගත්ද කියන එක සමස්ත ජනතාවටම ඒත්තු ගියා. මොකද ජනතාව ඉල්ලන දෙයට වඩා ජනතාවට සුදුසු දේ සහ අවශ්‍ය දේ ලබා දීම නායකත්වයක ඉතා ඉහළ ගුණාංගයක්. අන්න ඒ නිසා තමයි මේ රටේ තරුණ පරපුරට අධ්‍යාපනයේ, උසස් අධ්‍යාපන පාසල් අධ්‍යාපනයේ හැරුණුකොට වෘත්තීය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඉතා දියුණු අන්දමින් ලබා දෙන්න, ඉතා සංවර්ධිත අන්දමින් ලබා දෙන්න මේ රජය කටයුතු කරන්නේ. සාම්ප්‍රදායික වෘත්තීය අධ්‍යාපන ආයතන ප්‍රවර්ධනය කිරීම, එවයින් පුහුණු වෙන ප්‍රතිශතිය වැඩි කිරීම වගේම පුරවර විශ්වවිද්‍යාල මගින් විශ්වවිද්‍යාල වරම් මහිමි වෙන දරුවන්ට අධ්‍යාපනයේ නව මම්මාවත් විවර කරලා දෙන්නේ. මම අධ්‍යාපනය ගැන කිව්වේ මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කොට ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙනවා වගේම ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන එකත් රාජ්‍ය නායකත්වයේ වගකීමක්. ඔවුන්ට රැකියා අවස්ථා සොයා දෙන එක, ඔවුන්ට රැකියා අවස්ථාවල අවස්ථාවන් ලබා ගන්න තියෙන ප්‍රවණතාවය වැඩි කරන එක රජයක වගකීමක්. ඔබ දන්නවා දැනුත් ගම් දනව්වල ඉන්න දුප්පත් දරුවන්, අධ්‍යාපනයේ විවිධ මට්ටම් පසු කරපු දරුවන්, මව්වරුන් තාරුණ්‍යයේ ඉන්න තරුණ තරුණියන් විදේශගත වෙනවා තමුන්ගේ පවුලේ, එකමුතුකම පවුලේ සමාජිකයන් සමග ඉන්න තියෙන කාලය ගැන හිතන්නේ නැතුව විදේශ විනිමය සොයාගෙන එන්න. ඒ වගේම අපි කතා කරනවා බුද්ධි ගලණය ගැන. එයින් අදහස් කරන්න ඉහළ අධ්‍යාපනය ලැබපු බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව අතහැර යනවා. අන්න ඒ නිසා තමයි මේ වරාය නගර පනතත් සමග ඇතිවෙන වරාය නගර පද්ධතිය තුළ විවිධ ස්තරවලදී ඇතිවෙන රැකියා පිළිබඳ රටේ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ. වරාය නගරයේ යටිතල පහසුකම් ඇති කිරීමේදී ඒ ගොඩනැගෙන රැකියා අවස්ථාවන්, එයින් පසු ගොඩනැගිලි ඉදිකිරීමේදී සහ උයන් රෝහල් ඉදිකිරීමේදී ඇතිවෙන රැකියා අවස්ථා ඒ වගේම ස්ථීරසාර රැකී අවස්ථා කියන ස්තර තුනකදී මේ රටේ ජනතාවට මේ රටේ තරුණ පරපුරට රැකියා ලැබේවයි අපි සුබදායි ලෙස සිතනවා. නමුත් එය බලාගෙන සිටීමෙන් පමණක් සිදු නොවන නිසා තමයි මේ පනතට අලුතින් එක් කරන්න අග්‍රාමාත්‍යතුමන් අපට පොරොන්දු වුණේ 75%ක ප්‍රතිශතයක් ස්වදේශිකයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ක්‍රමවේදයක් සකසනවා කියන එක. ඉතින් මං හිතනවා ඒ බලාපොරොත්තුව ආයෝජන කලාප මගින් රටේ තරුණ පරපුරට ලැබුණු රැකියා අවස්ථාවන්ට වඩා ඉහළ රැකියා අවස්ථාවන් ලැබෙන තැනක් බවට මේ ආයෝජන කලාප වලට වඩා ඉතා ඉහළ මට්ටමේ වේතන ලැබෙන තැනක් බවට මේ නගර පුරව පරාය නගර පද්ධතිය පත්වෙයි කියන එක. ඒ වගේම
ඔබතුමියට තව විනාඩි දෙකක් කාලයක්.
ඒ වගේම මූලාසන රූඩ මන්ත්‍රීතුමනි ලොකු කතා බහක් තියෙනවා මේක චීන කොලනියක් කියලා. හැබැයි අපි පිළිගන්නම් මේ පත් කරන කොමිසමේ සමාජිකත්වයේ පත් කරන්නේ චීන ජනාධිපතිතුමා නම් මෙහි යෙබෙන ආදායම යන්නේ චීන ඒකාබද්ධ අරමුදලට නම් මෙහි ඇතුල් වෙන්නට වෙනත් රටවල් වල සේවකයන්ට ඒන විද්‍යාඥයන්ට ඒන ව්‍යාපාරිකයන්ට මේ සඳහා වීසා අවශ්‍ය නැහැ. නමුත් ලාංකීය ජනතාවට වීසා අවශ්‍යයි කියන ඒ කරුණ මතු කළොත් අපි පිළිගන්නම් මේක චීන කොලනියක් කියලා. නමුත් චීනයේ කොලනියක පත්වීම් කරන්නට ශ්‍රී ලාංකේය ජනාධිපතිතුමාට අවස්ථාව දෙයිද? ඒ රටේ ආදායම ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලට එකතු කරයිද? ඔවුන්ගේ කොලනියකට ඔවුන්ට වීසා ගන්නත් අපිට නිකම් ඇතුල් වෙන්නත් අවස්ථාව දෙයිද? අන්න මේ කරුණුත් එක්ක සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මේ රටේ ඉතිහාසය ආර්ථිකය වෙනස්කොට සංවර්ධනය කරා රට ගෙනියන්න හදපු අවස්ථාවේ ඒ කරපු බාධා කිරීම නිසා අපිට ඒ අවස්ථාව අහිමි වුණා. ඒ වගේම යුද්ධයෙන් පස්සේ මේ රට ඇති වූ සංවර්ධනයේ ඒ ප්‍රගමණයට මේ රටේ කුහක ජනතාව එකතු වෙලා, මා කියන්නේ සමස්ත ජනතාව නෙමේ පිරිසක් එකතු වෙලා කකුලෙන් ඇද්ද නිසා සමස්ත ජනතාවට ලැබෙන්න තිබුණු වරප්‍රසාද අහිමි වුණා. ඒ සංවර්ධනයේ නතර වුණා. ඒක දේශපාලන පටු අදහස් නිසා හෝ අභිප්‍රායන් නිසා සිද්ධ වුණා නම් නැවත වරක් එවැනි දෙයක් සිදු වෙලා මේ රටේ ආර්ථිකයට මේ රටේ ජනතාවට රැකියා අවස්ථාවන් ලෙස ලැබෙන්න තියෙන ඒ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ආර්ථිකයේ සඳහන් වෙන්නට තිබෙන ඒ අවස්ථාවට බාධා නොකොට නමුත් ලාංකීයත්වයේ ඒකීයත්වයේ මේ දේශීයත්වයේ සුදුසු වෙන සියලුම වෙනස්කම් ඇතුව මේ පනත සම්මත කරගත යුතුයයි මා යෝජනා කරනවා. ඒ නිසා අග්‍රාමාත්‍යතුමන් පොරොන්දු වූ පරිදි ඒ කොමිෂන් සභාවේ බහුතරය ශ්‍රී ලාංකිකයන් වීමත් ස්වදේශිකයන්ට 75%කට ආසන්න රැකියා ප්‍රමාණයක් ලබා දීමට අවශ්‍ය රෙගුලාසි එකතු කිරීම මා හිතන්නේ සන්තෝෂයට කරුණක් ලෙස අපිට සැලකිය හැකි
කාලය අවසානයි.
මේ සියල්ල එක්කම මේ ජාතියටත් රටටත් ශ්‍රී ලාංකීය සැමටත් සුබදායි ව්‍යාපෘතියක් බවට පත්වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමියා. ගරු මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
මුලාසන රෝඩ්
ඕඩර් ප්ලීස් මුලාසනයේ සඳහා වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා සම්බන්ධ.
කතා කරන්න ගරු
මන්ත්‍රීතුමාගෙන් අවසරයි. මේ අවස්ථාවේදී අප රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙනකොට, සෞඛ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙනකොට, ලෝකයේ ඒ ආකාරයටම මේ ජනතාව දුක් විඳිනකොට අප රටට ආර්ථිකය ගොඩගන්න මාර්ගයක් දැන් බිහිවෙලා තියෙනවා. මේ වරායේ මේ නගරය හරහා අපිට සන්තෝෂ වෙන්න ඕන. සමසමාජ පක්ෂයේ හැටියට අපි මේක සාර්ථක වීමට උපරිම ලෙස අපේ සහයෝගය දක්වලා මේක ඉදිරියට ගෙනියන්න අනිකුත් ප්‍රගතිශීලී කොටස් එක්ක එක් වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ ගමන දිහා බැලුවහම චීනේ එක්ක සම්බන්ධ වෙලා අපි කටයුතු කරනවා. මෙතන චීන ගැන නිතරම ප්‍රශ්න ඇති කරනවා. චීනේ අධිරාජ්‍යවාදී රටක් නෙමෙයි. යටත්විජිත ඉතිහාසයක් නෑ. චීනය වටා ඇමරිකාවේ හාරසීයකට වඩා හමුදා කඳවුරු තියෙනවා. මේ චීනට චීනෙන් පිට තියෙන්නේ එක කඳවුරක්. ඒ ජිබූටි කියන එක අර සොමාලියා මේ ප්‍රශ්න වලින් ආරක්ෂා වීමටයි. ඉතින් අපට ඒ පැත්තෙන් කිසිම බයක් නැතුව චීනය එක්ක සම්බන්ධ වෙලා චීනය ඉදිරියට ගමන් කරන්නේ වෙළඳාම පදනම් කරගෙනයි. අපටත් ඕන කරන්නේ මේ අවස්ථාවේදී ප්‍රාග්ධනය ලබා ගන්න පුළුවන් වෙන ආයෝජනයක් තමයි අත්‍යවශ්‍ය. ඒක පදනම් කරගෙන තමයි අපේ ආර්ථිකය නගන්න පුළුවන් වන්නේ. එය කිරීමත් මේ අපි බලාපොරොත්තු වෙනවා නම් මේ සංවර්ධනය හරහා ඉදිරියට මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඒක දීර්ඝ කාලයක් යනවා. ඒකට අවශ්‍ය තාක්ෂණය දියුණු කරන්න තියෙනවා. මේ පිටරට වෙළඳ පොළවල් ලබා ගන්න තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. අනිත් පැත්තෙන් ණය ගැනීම. අපි ණය රසක් හැටියට ණය වෙලා දැන් අපි දන්නවා $4.5 billion මේ ගිය අවුරුද්දේ ණය බේර ගන්න ගෙවන්න සිද්ධ වුණා. මේ ගිය අවුරුදු 20-30 ගෙන ගිය ප්‍රතිපත්ති පදනම් කරගෙන අපිට දැන් ඒ ගමන් අත්හැරලා අපි බලන්න ඕන පිටරටින් ආයෝජකයින් මෙහාට ලබා ගන්න ආයෝජකයිනුත් එක්ක සමහර විට අපිට නැති තාක්ෂණයක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. අපේ තාක්ෂණය අපි දියුණු කරන්න ඕන. අපේ මේ විශේෂයෙන් බුද්ධිමත් තරුණ පරම්පරාවක් ඉන්නවා. ඒ අයට මේ අවශ්‍ය අධ්‍යාපනය තියෙනවා. අපිට මේ අවස්ථාවක් වෙනවා. ඒ පිටරටින් ආයෝජනය ලැබෙනකොට කර්මාන්ත දියුණු කරමින් අපේ රටේ මේ තියෙන සම්පත් පදනම් කරපු කාර්මික රසක් වෙන්න ඒ ගමන ඉදිරියට ගෙනියෑමට ලොකු රුකුලක් වෙනවා. මේ පෝට් සිටි අවස්ථාව ඒක තුළින් අපි බලන්න ඕන අපේ ආර්ථිකයේ මේ අර ආරම්භ කරනකොට සාමාන්‍ය මට්ටමේ මේ කම්කරුවන්ට එහෙම රැකියා ලබා දීම පමණක් නෙමෙයි. අපිට මේ බුද්ධිමත් මේ තාක්ෂණය ඇති දියුණු කම්කරු කොටසක් බිහි කරන්න. දැන් මෙතන මට නම් ප්‍රශ්නයක් තියෙනවා. මට සංශෝධනයක් ඉදිරිපත් කරන්නත් සිද්ධ වුණා. කියන්නේ සඳහන් කරලා නැහැ මේ පනතේ සේවකීන්ගේ පැත්ත ගැන ආයෝජකීන් ගැන කතා කරලා තියෙනවා. කර්මාන්ත දියුණු කිරීම ගැන කතා කරලා තියෙනවා. නමුත් සේවකීන් ගැන කියලා නැහැ. කියන්නේ මේ අඩුපාඩුව මේ විසඳන්න ඕන. මම ඒකට සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා. හෙට ඒ සංශෝධනය මේ ප්‍රබුණාන්සෙල්ලාට ඉදිරිපත් කරයි. ඒකේ පදනම වෙන්නේ මම ඒක ඉංග්‍රීසියෙන් ලිව්වා. මේ කාලේ ප්‍රශ්නය සලකලා Amendment to Section 64(2) in RTXT Interim Provisions and Investment Protection of the Port City Act. In terms of this Section 64(2), provided, however, the employees of all such businesses located outside the port city should continue to enjoy all the benefits and safeguards enjoyed by all employees in Sri Lanka under the existing law and regulations of Sri Lanka itself. This falls in line with what the Supreme Court had said that in relation to item 37, where they have said very clearly that there must be an effort made to promote the national economy.
Honorable Minister, your time is up.
And that really is what we need to do. So I mama illima karanawa mama me sanshodhane idirpat karala thiyenne me panata me ape rate me idiri me diunuwata loku rukulak wenawa namuth e katulin api bihi karanna ona me niyama vidiyata අප රටේ මේ ජනතාවට සෙතක් ඇතිවෙන්න ඕන වැඩ කරන ජනතාවට සෙතක් ඇතිවෙන්න ඕන
Honorable sir I have a question for you sir now the amendment that you have moved is it part of the amendments moved by the government or is a private amendment that you are moving outside of the amendments of the government sir
I have proposed this, I have handed it over, and tomorrow it will come up. You got it now, yes. These are private amendment.
Honorable Member, your time is up.
Right. I think then, metana apita me gamana idiriyata yanda avashya sampat මේ මානව සම්පත් ඇති කරන්න ඕන ශ්‍රමය විතරක් මදි මේක ඇති කිරීමට අපි මේ ආකාරයට ක්‍රියා කළොතින් මම හිතන්නේ අපේ රට නියම සංවර්ධිත පොහොසත් රටක් වෙන්නත් මේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්නත් හැකි වෙයි කියලා මතක් කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරන බොහොම
ස්තුතියි. Honorable Jeevan Thondaman, you have 8 minutes.
Honorable Presiding Member, I would first like to start off by saying I'm well aware that Honorable Rameshwaran has been diagnosed with COVID, and I would like to state that he has been in isolation for the past 11 days, and nobody has come in contact with him, despite some accusations which I heard earlier. Anyway, the discussion at hand today is about Port City, whose main objective appears to be to encourage foreign direct investments in a bid to show our country as an economic powerhouse in this global market. First, we must understand that in terms of economic growth and rate of growth, we are far behind some of our neighboring countries, and it is a very disappointing stat, because we should also understand that if you look back in history, we have always relied on our internal resources, and we have not paid heed to foreign direct investments to the amount we should have. Other than that, with this being in mind, Port City was formulated in order to drive the economic growth of our nation. Firstly, there seems to be an issue with the authority of the president, which I feel needs to be addressed. Even if you had seen in the past few weeks, there was an issue that the president will be appointing a self-governing body, which will do all the regulations of Port City and whatnot, making it seem as though it's a dictatorship, when in reality that is not true. Firstly, I'd like to say that His Excellency the President is someone who is elected by the majority citizens of the country, thereby giving him the trust of the citizens. And apart from that, the current president is someone who, based on his merit, has received an overwhelming majority, who has been evaluated, judged, and decided by the people of Sri Lanka. And other than that, we as an aligned party, the Ceylon Workers' Congress, strongly support the vision of the president and believe in his firm bid to grow our country. We also believe that parliamentary supremacy will be upheld, as what I'm made to believe is that any regulations that are going to be put forward to Port City has to pass through the parliament first, and in 3 months, if it is not passed or approved, it is automatically deemed null and void. Other than this, if you look at the population of youth in Sri Lanka, you would notice, as Honorable Dr. Sita Arumapola had mentioned earlier, brain drain. We have a lot of skilled and educated youth leaving our country, and the number is alarming, as it's close to 100,000. And they are leaving our country in order for better opportunities in different countries, in global giants. And when that is the case, if we can offer the same, if we can offer the same opportunities here in our country, I feel we can find a solution to this particular issue. And we can create jobs not only through global giants, but also through tech startups and foreign investments. The main objective of the Colombo Port City Economic Commission Bill is to showcase Sri Lanka to the entire world as an investment destination and as an economic hub. We also need to understand that disagreements are natural, because in a country's governance, it is solely based on the ruling party and the opposition. But the way the disagreements are portrayed could be different, is what I feel. Simply because of the fact that, you know, Port City is coming up to not only boost Sri Lanka's economy, but also Sri Lanka on a global scale. And as anyone with any interest of FDIs or whatnot sees how we argue about this particular issue, it discourages investors from even turning back at this particular economic hub. And I would also like to say that I would like to urge the members in this House during this pandemic to put country and the nation's economy above politics, as I feel I strongly agree with what the Leader of the Opposition, the Honorable Leader of the Opposition, had mentioned earlier, that we must put politics aside and we must come together as one without this partisanship in between in order to get out of this pandemic, in short. And other than that, there are many arguments that it will be a separate entity and a pseudo-Chinese colony, but this argument frankly holds no water. And since my time is short, I would also like to say that, you know, despite all the arguments that have been put forth today in this House from the members of the opposition or anybody else for that matter against this Port City issue, these are the same arguments that have been put forward in the apex judicial body of this country, which is the Supreme Court. And the Supreme Court has clearly given its opinion where, if we are to incorporate its amendments, then we can rightfully go ahead. And I feel that is the stance of the government as well. And lastly, on an unrelated note, other than that of Port City, I would just like to say a few more additional things. I believe that as the General Secretary of Ceylon Workers' Congress, an Indian origin party within the government, we have expressed our displeasure and discontent at the non-inclusivity of the Tamil language in the Port City premises. But however, I would also like to state that we are extremely pleased to inform this House that we had a discussion with Honorable Ajit Nawad Cabral, and he has agreed to resolve this issue and make sure there's no repetition of it. And we hope this would not be a cause to stir up the hornet's nest. And lastly, presiding member, I wish to say a few words in Tamil. அதாவது என்னன்னா, இப்போ போர்ட் சிட்டியை பற்றி இன்றைக்கி நம்ம பேசியிருக்கோம். இப்போ போர்ட் சிட்டியை பற்றி நான் என்னென்ன சொல்லணுமோ சொல்லியிருக்கேன், ஆனால் இதை தவிர சில விஷயங்கள் இருக்குது. அதாவது போர்ட் சிட்டி வந்து நாளைக்கு நம்ம நாட்டோட பொருளாதாரத்தை மட்டும் மேம்படுத்துகிற ஒரு ப்ராஜெக்டாக இல்லாமல் அந்த பொருளாதார வளர்ச்சி வந்து கடைசியில் மலையகத்துக்கும் ஒரு பயனாக இருக்கும்னு தான் நான் நம்புகிறேன். மலையகம் மட்டும் இல்லாமல் எந்தெந்த இடமா இருக்கும், இப்போ போர்ட் சிட்டி கொழும்பில் வந்தால் கூட கடைசியில் அது இந்த நாடு அளவிய ரீதியில் ஒரு உதவியோன்னு கட்டாயம் செய்யும். அது மட்டும் இல்லாமல் இந்த இன்னொரு விஷயமும் நான் சொல்லி ஆகணும், இந்த 1000 ரூபா சம்பள பிரச்சனை சம்மந்தமாக நிறைய விவாதங்கள் போயிட்டு இருந்துச்சு. இது சம்மந்தமாக நான் ஏன் இன்னும் பேசலன்னு நிறைய பேர் கேள்வி
கேட்டிருந்தாங்க.
இது சம்மந்தமாக நான் ஏன் பேசலன்னு நிறைய பேர் கேட்டிருந்தாங்க, ஆனால் இன்றைக்கி நான் சொல்ல வேண்டிய தருணம். 1000 ரூபா யாரும் ஒன்றும் சொல்ல முடியாது. காரணம் என்னென்னா, 1000 ரூபா சம்பளத்தை நாங்கள் இன்றைக்கி பெற்றுக் கொடுத்துருக்கோம் கௌரவ ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் தலைமையில். அப்படி இருக்கும்போது சில பிரச்சனைகள் சில தோட்டங்களில் வரதான் செய்யும். முன்னால் ஒரு கோஷம் எழுப்பினாங்க, அதாவது அரசு நிறுவனங்களில் இன்னும் 1000 ரூபா சம்பளம் வழங்கப்படவில்லைன்னா அந்த பிரச்சனையை நாங்கள் முன்னால் கொண்டாந்தோம், இன்றைக்கி அந்த பிரச்சனைக்கு ஒரு தீர்வு வருது. அதே மாதிரி இன்றைக்கி நீங்கள் பாருங்கள், நோரிலிய மாவட்டத்தில் 150 தோட்டங்கள் இருந்தாலும் அதில் ஒரு 10 தோட்டங்களில் பிரச்சனை, அந்த 10 தோட்டங்களை பற்றி மட்டும்தான் பேசுகிறாங்களே தவிர மற்ற தோட்டங்களை பற்றி பேச மாட்டேங்கிறாங்க. அப்படின்னா எதிர்கட்சியில் இருக்கவங்க கூட ஒத்துக்கிறாங்க, 140 தோட்டத்தில் 1000 ரூபா சம்பளம் நல்லா கிடைக்குது, பிரச்சனையே இல்லாமல். நான் ஒரே ஒரு விஷயம், ஒரு வேண்டுகோள் விடுறேன், நான் யாரையும் இங்கே குறை சொல்ல வரல, ஆனால் ஒரு வேண்டுகோள் விடுறேன் என்னென்னா, இந்த 1000 ரூபா சம்பளம் சம்மந்தமாக நம்ம இந்த பாராளுமன்றத்தில் உட்காந்துருக்கோம், அரசியல்வாதியாக இங்கே நிற்கிறோம், அதெல்லாம் அடுத்த கட்டம். அதுக்கு முன்னால் நம்ம அடிப்படையில் ஒரு தொழிற்சங்கவாதி. அப்படி இருக்கும்போது நம்மளுக்கு ஒரு தொழிற்சங்க தர்மம் ஒன்று இருக்குது. நம்ம வந்து நம்ம தொழிற்சங்க கடமையை கண்ணியமாக கட்டுப்பாடோடு செஞ்சால் கட்டாயம் எந்த தோட்டத்துலேயும் பிரச்சனை வராது. இன்றைக்கி இந்த 1000 ரூபா சம்பளத்தை எடுத்திருக்கோம், ஆனால் இது ஒரு நிரந்தர தீர்வு கிடையாது, கட்டாயம் ஒரு நிரந்தர தீர்வுக்கு போராடணும். சாரி ப்ரிசைடிங் மெம்பர், பட் ஒன் லாஸ்ட் திங் இஸ் ஐ வுட் ஜஸ்ட் லைக் டு ஆட் ஒன் மோர் அன்ரிலேட்டட் திங் தட் டுடே ஐ ஹட் விட்னஸ் சம்திங் தட் ஐ பிலீவ் தட் தேர் வாஸ் அன் ஆல்டர்கேஷன் பிட்வீன் டூ இண்டிவிஜுவல்ஸ் அண்ட் அவுட் ஆஃப் விச் ஒன் இண்டிவிஜுவல் ஹேட் அசால்ட்டட் தி அதர் இண்டிவிஜுவல் அண்ட் நாட் ஓன்லி டிட் ஹி அசால்ட் அதர் இண்டிவிஜுவல் ஹி ஆல்சோ இன்ஹியூமன்லி அட்டாக்ட் அன் அனிமல் அண்ட் திஸ் மே சீம் லைக் அ ஸ்மால் இஷ்யூ டு எவ்ரி ஒன் பட் த பிக்சர்ஸ் தட் ஐ சோ ஹேட் எக்ஸ்ட்ரீம்லி கிராஃபிக் கண்டென்ட். The legs of the dog were chopped off and the head was split into two. All this done by an individual. This sort of barbaric activity, I feel, needs to be changed. We are still governed by an archaic law which, you know, was developed in 1907, the Prevention of Cruelty to Animals Act. And I feel the Animal Welfare Bill should be looked at right after all this. Anyway, thank you for your time.
Thank you.
And thank you.
Thank you. Honorable Charles Nimaladasan. You have 5 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, நான் முதலில் நேற்றைய தினம் COVID-19 காரணமாக இறந்த முன்னாள் திருவண்ணாமலை மாவட்ட பாராளுமன்ற உறுப்பினர் கதிர்காமத்தம்பி துரைரட்னசிங்கம் அவர்களுக்கு எனது அஞ்சலியை இந்த நேரத்தில் தெரிவித்துக் கொள்கிறேன். அதே நேரத்தில் இன்று ஃபோர்ட் சிட்டி தொடர்பான ஆணைக்குழுவின் சட்டம் மூலம் பாராளுமன்றத்தில் முன்மொழியப்பட்ட இந்த நேரத்தில் ஒரு சில விடயங்களை கூற வேண்டும். கௌரவ அமைச்சர் ரமேஷ் பத்ரட்ன அவர்கள் தனது உரையில் தமிழ் விடுதலை புலிகள் தொடர்பாக ஒரு கருத்தை கூறியிருந்தார். நான் நினைக்கவில்லை அவர் அப்படி கூறியதை, மிகப்பெரிய கவலையாக இருக்கிறது. அவர் நான் மதிக்கின்ற ஒரு மனிதராக இருக்கின்றார், ஆனால் அவருடைய செயல்பாடுகள் பொதுவாக இருந்தது. அவர் ரிச்சர்ட் பத்ரனுடைய மகனாக இருக்கின்ற போதும் அவருடைய இன்றையான் கருத்து வந்து ஏற்றுக்கொள்ள முடியாமல் இருக்க என்பதை நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இந்த ஃபோர்ட் சிட்டி தொடர்பான இன்றைய விவாதத்தின் போது முழுமையாக இது வந்து பொருளாதாரத்தை வளர்க்கின்ற விடயம், அந்த பொருளாதாரத்தை வளர்க்கின்ற இந்த ஃபோர்ட் சிட்டியில் இலங்கையினுடைய பங்கு என்ன, இலங்கை நாடாளுமன்றத்தினுடைய அங்கு இருக்கின்ற ஆதிக்கம் என்ன, மத்திய வங்கியின் ஊடாக தான் இந்த அந்நிய செலாவணி பணப்பரிமாற்றங்கள் நடைபெறுகிறதா என்பது தான் இங்கிருக்கின்ற பிரதானமான விடயமாயிருக்கிறது. நாட்டில் COVID-19 பரவல் மிகவும் மோசமாக பரவிக்கொண்டிருக்கின்ற இந்த சூழ்நிலையில் இன்றைய விவாதம் எதிர்காலத்தில் எங்களுடைய நாட்டுக்கு ஆபத்தை ஏற்படுத்துகின்ற ஒரு விவாதமாக தான் இருக்கிறது. ஏனென்று சொன்னால், இந்த இலங்கை அரசாங்கத்தினுடைய பணத்தில், இலங்கை அரசாங்கத்தினால் இந்த ஃபோர்ட் சிட்டி உருவாக்கப்பட்டிருந்தால் அது இலங்கையினுடைய பொருளாதாரத்திற்கு மிக முக்கியமான வளர்ச்சியின் ஒரு பாத்திரமாக இருக்கும். ஆனால் இது வந்து நிறுவப்படுகிறது ஒரு சைனாவினுடைய ஒரு தனியார் கம்பெனியால் நிறுவப்படுகிறது. நிறுவப்பட்ட இதில் தங்களால் இலங்கை அரசாங்கத்தினுடைய பாராளுமன்றத்தால் அந்த ஃபோர்ட் சிட்டியை கட்டுப்படுத்த முடியாத சூழ்நிலை இருக்கும். வெறுமனே ஜனாதிபதியால் நியமிக்கின்ற அந்த 5 பேர்கள் தான் அந்த ஃபோர்ட் சிட்டியினுடைய நிர்வாகத்தை இருப்பார்கள். அந்த 5 பேரும் இலங்கையை சார்ந்தவர்களா என்பது இல்லை, அவர் சைனாவை சேர்ந்தவர்களாக கூட இருக்கலாம். அப்படியான சூழ்நிலையில்தான் இந்த ஃபோர்ட் சிட்டியினுடைய ஆணைக்குழு சட்டம் இங்கே கொண்டு வரப்பட்டிருக்கிறது. இந்த சட்டத்தின் மூலம் இலங்கை பௌத்தம் சிங்களம் என்று கூறுகின்ற அனைத்து விடயங்கள்
அங்கு உங்களுடைய நகர திட்டமிடலில் இல்லாமல் ஆக்கப்படுகிறது. குறிப்பாக நான் ஒரு விடயத்தை கூற வேண்டும். வவுனியா முல்லைத்தீவு மாவட்டங்களில் தமிழர்களுடைய பூர்வீக நிலங்களை நீங்கள் ஆக்கிரமித்து கொண்டு சிங்கள மக்களை குடியேற்றி கொண்டிருக்கிறீர்கள். அண்மையில் கூட கடந்த 2 மாதங்களுக்கு முன்பு வவுனியா மாவட்டத்தில் போகஸ்கவே கிராமத்திற்கு வருகை தந்திருந்த நாட்டினுடைய ஜனாதிபதி வடமத்திய மாகாணத்தில் இருக்கின்ற அனுராத்புர மாவட்டத்தில் ஹெப்டிகொல்லாவ பிரதேச செயலக பிரிவில் இருக்கின்ற 4 கிராம அலுவல் பிரிவுகளை வடமாகாணத்தில் இருக்கின்ற வவுனியா மாவட்டத்தில் வவுனியா வடக்கு பிரதேச செயலகத்திற்கு அந்த 4 கிராம அலுவல் பிரிவுகளை மாற்றம் செய்கின்ற செயல்பாடு நடைபெற்று கொண்டிருக்கிறது. நீங்கள் தமிழர்களுடைய காணிகளை அபகரித்து கொண்டு அங்கு இந்துக்களுடைய அடையாளங்களை அழித்து பௌத்த அடையாளங்களை நிறுவி தொல்பொருள் திணைக்களத்தின் மூலம் நிறுவி கொடுக்கின்ற இந்த நேரத்தில் இலங்கையை சைனா ஆக்கிரமித்து கொண்டிருக்கிறது. சைனா ஆக்கிரமிப்பதற்கு இந்த பாராளுமன்றம் நாளை அனுமதி கொடுக்கிறது. நாளை கொடுக்கின்ற அனுமதியோடு இலங்கை பாராளுமன்றத்திற்கும் ஃபோர்ட் சிட்டிக்கும் எந்த விதமான தொடர்பும் இல்லை. அதோடு முற்றுப்பெறுகிறது இலங்கை பாராளுமன்றத்துக்கும் ஃபோர்ட் சிட்டிக்கும் ஆன தொடர்பு. அதன் பிற்பாடு ஜனாதிபதி அவர்கள்தான் நியமிக்கப் போகின்றார். அது சைனாவை சார்ந்தவரா அல்லது வேறு நாட்டை சார்ந்தவர்களா என்பது மிகவும் கேள்விக்குறியான விடயம். நான் ஒரு விடயத்தை கூற விரும்புகின்றேன். இலங்கை தனி வெறுமனே சைனாவினுடைய நிறுவனத்தினால்
நிறுவுகின்ற
போது உலக நாடுகளில் மற்ற நாடுகளுடைய எதிர்ப்பை இலங்கை பெற்றுக்கொண்டிருக்கிறது. இது இதனுடைய விளைவுகள் இனிவரும் காலங்களில் உலக நாடுகளில் இருக்கின்ற வல்லரசு நாடுகளுடைய ராஜதந்திர நகர்களின் போது இலங்கை அரசாங்கம் மிகப்பெரிய பாதிப்புகளை சந்திக்க வேண்டி வரும். அதனுடைய ஆரம்ப புள்ளியை இந்நாட்டினுடைய ஜனாதிபதி இன்று நாளை
தொடக்கி வைக்கிறார்.
அதனுடைய முடிவு இந்த நாடு பௌத்த நாடு சிங்கள நாடு என்று கூறுகின்ற இந்த அரசாங்கம் கடைசியாக சிங்களத்தையும் பௌத்தத்தையும் இந்த ஃபோர்ட் சிட்டி மூலம் இழக்க வேண்டி வரும் என்பதை நான் கூறிக்கொள்ள விரும்புகிறேன்.
தேங்க்யூ. ஹானரபிள் அசங்க நவரத்ன, யூ ஹேவ் 6 மினிட்ஸ்.
பகமஸ்ருதி முலாசு நாரவுடு கௌரவமானி துமனி சிஷன்ம அது அவசியமே கொழும்பு வராய நகர ஆர்த்திக கமிஷன் சபா பணத்த விவாதிக்க அவஸ்தாவே விசேஷ சித்தியாக மத்தக்கரன்னோன்னு மீட்ட வசர தொல்லாகட்ட பெற விசேஷன்ம அப்பே மாத்ருபூமியை திஸ்ஸவுருது சாப்பராதி யுத்தே அவசான் கெரிம சந்தா தெவந்த காரிபாரியாக கிறப்பு அப்பே வீரோதார ரணவிருவான் சீகரண தினே இனிசாய சீலு தினானட்டம உபஹாரியாக உதகரமீம் மே அதா சித்திரிபத்கரன் பலாபுரத்து எனவா விசேஷன்ம 2014 செப்டம்பர் மாசே 10 எவக்கட ஜனாதிபதி வர்த்தமான அக்ராமாத்திய மஹிந்த ராஜபக்ஷ மெத்துமாகே பிரதானத்வேன் மே கொழும்பு வராய நகர வியாபுத்தியே வெட ஆரம்பிக்கிறார். விசேஷன்ம 2015 யகபாலன ஆண்டுவ பீவிமத் தெக்க மே வியாபுத்தியே கட்டேத்து அத்திட்டுவலா யம் காலையாக கத்துணும். நமுத் ஏ ஆண்டுவ தேரும் கத்த மே வியாபுத்தி எதிரேடு கருகனியான்னு காரணாவ ஏ தெக்கம 2019 அகோஸ்து மாசே மே வராய நகரைய கொழம்பு டிஸ்ட்ரிக்கே பாலன பலேட்ட பத்கரல ஒவுன் கெசட் நிவேதனையாக நிகுத்கல மே கடைத்து எதிரேடு கருகனாவ். இவ்வகையம சிஹெச்இசி போர்ட் சிட்டி கலம்பு என சீன சமாகம மே நகர வியாபுத்திய கிரியாத்மகிரியும் சந்தா விசேஷம் மே பிம கொடகிரியம சந்தா அமெரிக்கானு டொலர் பில்லியன் 1.4 ஏமனத்தான் ஸ்ரீலங்காவே முதல் கத்தாம டொலர் பில்லியன் 250 வகை முதலாக வேக்கரில் தியம். இவ்வகையம மெஹி பூமி பிரமாண ஹெக்டேர் 269 178 பிரமாணையாக தமாய் கொடநகில இதுக்கரன்னு மே வியாபுத்தியை கடைத்து இதிரியட கரகனையாண்டு வெங்குவேன். ஏ பிரமாணினுத் சீன சமாகமட்ட 116 லங்கா ஆண்டுவட்ட 162 விதியட தமாய் வெங்குவென்னே. இவ்வகையம பொது கட்டேத்து இக்கே விரல இல்லங்கட்ட உத்தியான மாமா மார்க பத்தத்திய அலவேலி மெசியலு கட்டிது சந்தா 196 பொது கட்டிது சந்தா வெங்கல்ல தியம். விசேஷன்ம மே சீன சமாகமட்ட பதுதெண்ட தீர்ணை கரு பௌகிய ஆண்டு கிணைக்க மேவிழா மதக்கரண்டோனே அவருது 99 பதுதெண்ட தீர்ணை கரு தே ஆண்டு. இவ்வகையம විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණාවක් අද අපි උදේ ඉඳන් මේ විවාදයට ඇහුම්කන් දීලා හිටියා. විපක්ෂයේ පැත්තෙන් ආපු අදහස් සියල්ලම පහේ ඉදිරිපත් වුණේ මේ ව්‍යාපෘතියට විරුද්ධව. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා ජනාධිපති අපේක්ෂකයා විදියට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරපු වෙලාවේ එතුමා මේ ව්‍යාපෘතියට අපි ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙච්ච කොළඹ වරායනගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා කියන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලට එහා ගියපු මහා බලසම්පන්න විදියට එතුමා මේකට අත තියලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබුණා. ඉන්සා අද ඒගොල්ලෝ විපක්ෂයේ ඉඳිමින් මේ ව්‍යාපෘතිය විවේචනය කිරීම මයි තන්නේ සාධාරණ නැහැ කියන එක තමයි අපේ අදහස වෙන්නේ. ඒ වගේම විශේෂම අද උදේ කරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරා මේ ව්‍යාපෘතිය මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 15ක පමණ ආයෝජනයක් ලැබෙයි කියන ලොකු විශ්වාසයක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම වර්තමානයේ මේ ඉදිකිරීම් කටයුතු සඳහා විශාල සේවක පිරිසක් ශ්‍රී ලංකාවේ අපේ රැකියා කරපු උදවියට ලැබුණ අවස්ථාව. ඒ වගේම ඉදිරි කාලය තුළ ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයකට රැකියා ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා මේ ඉදිකිරීම් කටයුතු සඳහා. ඒ වගේම ඉදිරි වසර පහක කාලය තුළ ක්‍රමක්‍රමයෙන් 83,000කට ආසන්න ස්ථිර රැකියා ප්‍රමාණයක් බිහි වෙයි කියන බලාපොරොත්තුවකුත් ඒ වැඩපිළිවෙලකුත් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලයේ විශේෂී කැබිනට් මණ්ඩලයේ රැස් වෙලා තීරණය කරා විශේෂයෙන්ම මේ කොමිෂන් සභාවේ සංයුතිය සම්බන්ධයෙන් අපිටත් ප්‍රශ්නයක් තිබුණා. අපි විශේෂයෙන්ම මම නියෝජනය කරන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විදිහට අපි කීප වස්තාවක් රැස් වෙලා සාකච්ඡා කරා. මේකට මේ කොමිෂන් සභාවට පහුගිය යහපාලන ආණ්ඩුව මහ බැංකුව අධිපතිවරයා පත් කරා වගේ විදේශවල අපිට වග කියන්නේ නැති පුද්ගලයෝ ගෙනල්ලා මේකට දැම්මහම අපිට යම් අවදානමක් මේ ආණ්ඩුව තියෙන කාලේ නෙමෙයි අනාගතයේ වෙනස් රාජ්‍ය නායකයෙක් යටතේ සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණා. ඒ නිසා විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමාට. ඒ ඉදිරිපත් කරපු අපේ සහෝදර දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරපු කාරණා, අපේ මැති ඇමතුරුන්ගේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපත් කරපු කාරණා සැලකිල්ලට අරගෙන මේ කොමිෂන් සභාවේ සංයුතිය ගැන එතුමා හොඳ තීරණයක් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ සමන්විත වෙන්නට ඕනේ කියන කාරණාවත්, සභාපති ධූරය සඳහා ශ්‍රී ලාංකිකයෙක් පත් කරන්න ඕනේ කියන කාරණාවත් තීරණය කිරීම පිළිබඳව අපි ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙහි උත්පාදනය වෙන
මන්තුමා ඔබට ලැබී තිබෙන කාලය අවසන් වෙනවා.
හොඳයි. මේ උත්පාදනය වෙන රැකියාව වලින් 75%ක වාගේ ප්‍රතිශතයක් ශ්‍රී ලාංකිකයන්ගෙන් බඳවා ගන්න කටයුතු කරනවා කියන කාරණාවත් මෙහිදී සාකච්ඡා කරලා තියෙනවා. මම හිතන්නේ මේ කොමිෂන් සභාව මෙලෙස පත්කරන්න තීරණය වුණේ විශේෂයෙන්ම මේකේ කොමිෂන් සභාවේ මූලික අරමුණක් තමයි මෙහි ආයෝජනයට පැමිණෙන උදවියට තනි කවුලුවක්, එහෙම නැත්නම් සිංගල් වින්ඩෝ එකක් හරහා ඒගොල්ලන්ගේ ආයෝජන කටයුතු පහසු කරන්න උදව් කිරීම. මම හිතන්නේ අද වෙනකොට මේ විශේෂයෙන්ම ලංකාව තුලත් ව්‍යාපාරිකයන්ට මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ අපි තේරුම් ගන්නට ඕනේ. ඒකටත් අපිට නිශ්චිත වැඩපිළිවෙලක් අපි රජයක් විදියට ඉදිරියට ගේන්න ඕනේ කියන කාරණාව මේ වෙලාවේ සිහිපත් කරනවා. මොකද විශේෂයෙන්ම මේ ආයෝජකයෝ පහුගිය කාලේ ආවාම ඒගොල්ලන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ගියාම විශාල බාධා කිරීම, විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ මේ රාජ්‍ය සේවයේ යම් යම් නිලධාරීන් ඒ බලපත්‍ර දෙන අවසර දෙන ආයතන හෙට්ටු කිරීම, බාධා කිරීම, ප්‍රමාද කිරීම, ඔවුන්ගෙන් යම් යම් අතයට ගනුදෙනු කරන්න ඉල්ලීම් වගේ කරුණු කාරණා තිබුණා. ඉතින් ඒ නිසා
කරුණා කරලා ගරු මන්තුමා කාලය අවසන්යි.
හොඳයි. ඒ නිසා මම අවසන් කරනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ පනත ඉදිරියේදී ක්‍රියාත්මක කරලා අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නෙට විශාල පිටුවහලක් ලැබෙන කාලවකවානුවක් ඉදිරියේදී උදා වේ කියන බලාපොරොත්තුව ඇතුව මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු කබීර් හෂිම් මන්තුමා, ඔබට විනාඩි 12ක් ලැබෙනවා.
විනාඩි
12ක් ලැබෙනවා.
මූලාසනයේ ඔබන මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි. මම සතුටු වෙනවා සීතා ආරම්භපොළ මැතිනියත් මේ සභාවේ ඉදදී මට කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. එතුමියා ඉතාම ලස්සනට කතා කරා. හැම වචනයකම ජාතියාලය ඇඟෙන්ම එළියට ආව කතා කරනකොට. විශේෂයෙන්ම එතුමියා කිව්වා මේ චීන කොලනියක් වෙන්නේ නැහැ, අපට මේකට යන්න එන්න අවකාශය තියෙනවා, මේක චීන ජනාධිපතිතුමා තීරණය කරන්න නෑ කියලා. හැබැයි මේ සභාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ඔරිජිනල් කෙටුම්පතේ 33.1 අනුව තිබුණේ ශ්‍රී ලාංකිකයෙකුට පෝත් සිටියකට යන්න නම් වීසා ගහගෙන තමයි යන්න තිබුණේ. මේක අපි අධිකරණයට ගිහිල්ලා වෙනස් කරගත්ත නිසා තමයි අද ලාංකිකයාට යන්න ඉඩ හදලා දුන්නේ. නැත්තම් අපිට වුණත් යන්න වෙන්නේ වීසා ගහගෙන. එතකොට මේක තමයි මේකෙන් එකක්. මේ වගේ පාවාදීම් ගොඩක් තියෙනවා. මම එනිසා ගරු මන්ත්‍රීතුමියට මට මතකයි මන්ත්‍රීතුමිය මන් දැක්කා ෆේස්බුක් එකේ 2019 10 මාසේ 6 දින මාතර ගිහිල්ලා කාංචන මන්ත්‍රීතුමත් ඉන්නවා එයාත් ඉඳලා ඇති ඒ රැස්වීමේ. ඒ රැස්වීමක් අමතනවා ජනාධිපතිවරණය කාලේ. ඒ රැස්වීමේ ගිහිල්ලා කියනවා ජාතිය ගැන, රට ගැන, එතකොට ඇඟේ දේශප්‍රේමය ගැන තියාගෙන කතා කරන්න. ඒක කියන ඔබතුමිය ඔබ මේ රට ගෙනියන්න ඕනේ අතට ඔබට මේ රටේ අනාගතය තීරණය කරන්න පුළුවන් විදිහට ඩොලර් වලට තමන්ගේ ආත්මය පාවා දෙන ඔවුන්ගෙන් මව්බිමේ ජයග්‍රහණය, ජාතියේ ජයග්‍රහණය ආරක්ෂා කරන්න කියලා ඔබතුමිය කවියකුත් කියනවා ඒ ජනතාවට. මං කැමති ඒ කවිය ඔබතුමිය කියපු කවිය මං හිතන්නේ ඔබතුමියටම අදාළයි, මේ පෝට්ටුවේ ඉන්න හැමෝටම අදාළයි. මගේ කවිය දැන් ඔබතුමියට කියන්න හොඳට ආගන්න. පිටකොන්දු සිඳින මිනිසෙකු ලෙස ඉන්න එපා, සටනක් අගසිතන එය මග හරින්න එපා, පරගති බසට රට උගසට දෙන්න එපා, දේශීය පණයි පණ නසලන්න ඉඩ දෙන්න එපා. ගරු
ඔව් ගරු අමාත්‍යතුමනි,
පළමුව ඔබතුමාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මං හිතන්නේ මට දෙන්න පුළුවන් උපරිම ගෞරවය තමයි ඔබතුමාද මේ සභාවේ දුන්නේ. එදත් අදත් හෙටත් මේ රටේ ඒකීය භාවය වෙනුවෙන්, මේ රටේ අනාගතය වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඔබතුමා අහගෙන ඉන්න මගේ නම කතා කිව්වා, මට අයිතිය තියෙනවා කතා කරන්න. අද දවසෙත් කියන්නේ ඒ ටිකමයි. අද දවසේ කියන්නේ ඒ ටිකමයි. ඔබතුමා ඩොලර් වලට ඔය කතා කරන එක නවත්තලා මේ රටේ දියුණුව වෙනුවෙන් තමුගේ සහයෝගය දෙන්න.
ගරු මන්ත්‍රීතුමනි, 2019 නොවැම්බර් මාසේ ජනාධිපතිවරණයේදී මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගමක් ගානේ ගිහිල්ලා හැමතැනම කතා කරා. එකක් තමයි කිව්වේ දේශීය ආර්ථිකය පෙරදරි කරගෙන අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සංවෘත ආර්ථික මොඩලය මේ රටේ ක්‍රියාත්මක කරමින්.
ගරු මුලාසුනේ මන්ත්‍රීතුමනි, ඔය කබීර් හෂිම් මන්ත්‍රීතුමා එතුමාගේ කතාවෙදි කිව්වා, දැන් ඔබතුමා කිව්වා ශ්‍රී ලාංකිකයන්ට වරාය නගරයට ඇතුල්වීම සඳහා වීසා අවශ්‍යයි කියලා. මොන වගන්තියද කියන්නේ? කියන්නේ මොන වගන්තියද තියෙන්නේ? කියන්නේ මොන වගන්තියද තියෙන්නේ? කියන්නේ ඔතන අසත්‍ය ප්‍රකාශ කරන්න එපා.
මේ මව්බිම ජයග්‍රහණය, ජාතියේ ජයග්‍රහණය සඳහා මේ අලුත් වැඩපිළිවෙලක් ගේනවා කියලා රට වටේ ගිහිලා බිරිහන් දුන්නා. දෝංකාරයක් එක බිරිහන් දුන්නා. හැබැයි අවුරුදු එකමාරක් ගිහිල්ලා අප්‍රේල් 8 2021 වෙනකොට මේ පාර්ලිමේන්තුවටම මේ කණ්ඩායමම ඇවිල්ලා ලැජ්ජ නැතුව වරාය නගරය නීති කෙටුම්පත මෙහෙ ඉදිරිපත් කරනවා. ලැජ්ජයි කියන්න. ඒක තමයි කියන්නේ කුවකකම කියලා. ඒකයි කියන්නේ ව්‍යාජ ඊනියා දේශප්‍රේමය. මොකද මේගොල්ලන්ට තමන්ගේ කියන මූලධර්මයක් නැති බවත්, ස්ථාවර ප්‍රතිපත්තියක් නැති බවත්, ඒ වගේම මතවාදයක් නැති බවත් මේකෙන් සහතික වෙනවා. මොකද වරාය නගරය කෙටුම්පත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුවට පසුව අපට දකින්නට ඇත්තේ ඇත්ත වශයෙන්ම විටෙක ඔවුන් විසින්ම මේ ජනතාව ඉදිරියේ රටේ සංවර්ධනයට, ස්වාධිපත්‍යයට සහ ජාතික ආරක්ෂාවට අහිතකර යයි විශේෂ දේශපාලන වේදිකාවල් වල එදා හංවඩු ගැහපු වැඩපිළිවෙල අතරින් වටපිටින් නහුලගත්ත එක එක පොඩි ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති කීපයක් අරගෙන කිසිම අවබෝධයකින් තොරව, ඒ වගේම පිළිගත් ක්‍රමවේදයකින් තොරව අත්නෝමතික ලෙස ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඇත්ත වශයෙන්ම අපේ අධිකරණය රටට ඒ අහිතකරන වගන්ති කීපයක්ම ප්‍රතික්ෂේප කරා. විශේෂයෙන්ම මං හිතන්නේ 3-2 බලය සහ ජනවත විචාරණයකට 8ක්, ඒකේ වගන්ති 8ක්ම අයින් කරා. ඊළඟට තවත් 24ක් 3-2 බලයට. අද මේ රටේ ජනතාවට ආණ්ඩුව පේන්නේ හරියට අර ඇඳුමක්, සිංහ ඇඳුමක් දාගත්ත හිවලයෙක් වගේ. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිරූපය. අද ඇත්තටම අද මේ වෙනකොට ආණ්ඩුවට මේ පාර්ලිමේන්තුවට ගෙනාපු පනත දිහා බැලුවම අපි ආණ්ඩුව කපටකමක් කරා. ආණ්ඩුව බැලුවේ මේක විවාදයක් ගන්නෙ නැතුව හරිනම් ඒ පනත ගෙනල්ලා
මේක කාරක සභාවට දාලා සංවාදයක් ඇති කරලා විවාදයක් ඇති කරලා මේ රටේ ඉන්න බුද්ධිමතුන් නුගතුන් විශ්වවිද්‍යාලයේ ඉන්න ප්‍රධානින් එක කතා කරලා රටේ සාකච්ඡා කරන්න තිබ්බා. හැබැයි කාරක සභාවටවත් දාන්න ලැජ්ජ නැතුව ඒක හංගලා දාන්න උත්සාහ කරා. ඊට පස්සේ මොකද්ද කරේ? කෙලින්ම අධිකරණයට ඒ සංශෝධන ටික ඉදිරිපත් කරා. හැබැයි වාසනාවකට රටට අහිතකරණේ වගන්ති ටික අපේ අධිකරණෙන් අත්හිටෙව්වා. මේකට විශේෂයෙන්ම අපි වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරු, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තියේ සංගම් උගතුන්ට අපි ආචාර කරනවා. රට වෙනුවෙන් තමන් කරපු කැපවීමට අධිකරණයට අපි කියන්නේ නීතිය ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටීම අපි අගය කරනවා. හැබැයි අධිකරණය මේක බලන්නේ එක කෝණයකින්. අධිකරණය මේක හැම පැත්තෙම බලන්නේ නැහැ. මේක ව්‍යවස්ථාවට පටහැනිද? මේක අපේ නීති රීතිවලට එක්ක ගැටෙනවද? එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවද? ඒක විතරයි අධිකරණය කරන්නේ. හැබැයි මේක ඊට වඩා වෙනස් අපි මානයකින් බැලිය යුතුයි. ඒක ඉතා වැදගත්. මොකද මේක ඇත්ත වශයෙන්ම වෙළඳ සහ ආර්ථික පැත්තෙන් කොහොමද බලන්නේ? භූගෝලීය වශයෙන් අපේ රටේ උපරිම වාසිය සලකා බලලා තියෙනවද? එක් රටකට විශේෂ වරප්‍රසාද ලබා දෙනකොට, බලය දෙනකොට අනෙක් ගෝලීය ආයෝජකයන් මේ රටට ඇවිත් ආයෝජනය කරයිද? මේ තුළ අන්තර්ගත වන ආර්ථික මොඩලය මේ රටට සුදුසුද? එහෙම නැත්නම් ආයෝජකයන් මෙහෙ ගෙන්නා ගැනීමට අපි ඔවුන්ට දෙන බදු සහන සහ අසීමිත පහසුකම් අයිතීන් වරප්‍රසාද හරහා රටට වාසියට වඩා අවාසියක් සිදුවෙයිද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඒක අධිකරණයෙන් කරන්න ඕනේ දෙයක් නෙවෙයි. හැබැයි ඒක මේ සභාවේ, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකෙන් කතා කරන්න ඕනේ. ඒක ඒ අවස්ථාව දුන්නේ නැහැ. රටේ ජනතාවට සංවාදයක් කරන්න, විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ඉන්න අයට, උගතුන්ට, බුද්ධිමතුන්ට මේ ගැන කතා කරන්න මේ ආණ්ඩුව ඉඩ දුන්නේ නැහැ. ඇයි ඒ? මේක හංගලාගෙන ආවා. මේක මේ රටේ ස්වෛරීත්වය පාවා දෙන කෙටුම් පතක් ඇතුළත තමයි මේ ආණ්ඩුව ලැජ්ජ නැතුව මේක ඉදිරිපත් කරේ. ඒ නිසා මම හිතනවා ඒ නිසා සමගි ජන බලවේගය වෙනුවෙන් අපේ විරෝධය අපි ප්‍රකාශ කරනවා. 2021 අප්‍රේල් මාසේ 8 වෙනිදා දාපු ඔරිජිනල් වරාය නගරයේ කෙටුම්පත ඇතුලේ මොකද්ද තියෙන්නේ? මෙච්චර රටේ කැළඹීමක් ඇති වෙන්නේ ඇයි? ඇයි මිනිස්සු මේකට විරුද්ධ වුණේ? ඇයි අධිකරණයට ගියේ? ඇයි ආණ්ඩුව හොරෙන් මේක ගෙනාවේ හදිස්සියේ? රට වටේම කොරෝනා තියෙනකොට පාර්ලිමේන්තුව විවෘත කරලා මේ පනත ගේනවා. මිනිස්සුන්ට ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. තමන්ගේ අම්මා තාත්තලාට අසනීප වෙලා බෙහෙත් නැහැ, PCR නැහැ. එතකොට ඒක බලන්නේ නැතුව මේක ගෙනල්ලා දැම්ම ඇයි? මොකද මේකේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේක ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට, ස්වෛරීත්වයට බරපතල අභියෝගයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේක පටන් ගත්තේ මේ පාවාදීම අද නෙවෙයි, 2012. එදා මේ ආණ්ඩුවේ මේ අයම හිටියේ. අක්කර 50ක් සින්නක්කර චීන සමාගමට මේ අය ලියලා දුන්නා. ඒක තමයි පළවෙනි පාවාදීම. සීතාරම පොළ මැතිනිය ඒ ගැන දන්නවද? දන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් ඒක ආපහු වෙනස් කරා. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උල්ලංඝනය කිරීම සඳහා 76 වෙනි වගන්තිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා. එයින් පාර්ලිමේන්තු බලය කිසි විටක අන්සතු කරන්න බෑ. හැබැයි කෙටුම්පතේ තියෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තු බලය අපි අන්සතු කරනවා කොමිෂන් සභාවකට. කවුද 7 දෙනෙක්? ඒකේ විදේශිකයත් නුත් ඉන්නවා ඒ කොමිෂන් සභාවේ. වාසනාවකට ඒක නවත්වා අධිකරණයෙන්. ඒ විතරක් නෙවෙයි, ඒක නවත්තන්න අපි උත්සාහ කරනවා. ඒකට අපි ඡන්දෙ දෙන්න ඕනේ, ඒක පිළිගන්න ඕනේ. ඒ වගේම මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ පමණයි. ඒ කියන්නේ විශේෂයෙන්ම බදු පනත් සැකසීම, බදු අය කිරීම, සහන දීම.
විනාඩි දෙකක් ඔබට තිබෙනවා.
කොතර
විනාඩි දෙකක් තිබෙනවා ඔබට.
හැබැයි ලංකාවේ පළවෙනි වරට පාර්ලිමේන්තුවේ තියෙන ඒ බදු පනත්, ඒ මූල්‍ය බලය පවා ඒ කොමිසමට ලබා දෙන්නට කෙටුම්පත්ත යෝජනා කරනවා. ඒ කියන්නේ 57 රෙගුලාසි 14ක් කෙලින්ම කොමිසමට දෙන්න යෝජනා කරා. හැබැයි ඒක අද වෙනකොට අපට පුළුවන් වුණා ඒකට විරුද්ධව උසාවියෙන් ඒක ප්‍රතික්ෂේප කරන තරමට තීන්දුවක් ගන්න. මේක ෆෙඩරල් රාජ්‍යයකටවත් නැති බලය. ඒ වගේම ව්‍යවස්ථා 149 වෙනි වගන්තියේ ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා ඒකාබද්ධ අරමුදලට තරඟ කරන්න වෙන අරමුදලක් ඇති කරන්න බැහැ කියන එක. ඒ වෙන අරමුදලක් ඇති කරා නම් ඒකට විදේශ ආධාර, විදේශ ණය ගන්න බෑ කියලා පැහැදිලිව කියනවා. දහතුන්වැනි සංශෝධනය ගේනකොට ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරනකොට ශේෂ්ඨාධිකරණය එක කොන්දේසියක් හැටියට දැම්මා. හැබැයි මේ කෙටුම්පතේ මොකද්ද කියන්නේ? වෙනත් අරමුදලක් කොමිසමට වෙනකම කරගෙන යන්න පුළුවන් අපේ ඒකාබද්ධ අරමුදලට තරණ කරන හැටියට විදේශ ණය විදේශ ආධාර ගන්න පුළුවන් විදියට ඒක ඉඩ දෙනවා. මේක පාවාදීමක් නෙවෙයිද? ඒ නිසා මේ ඔක්කොම බලනකොට මේක ඇත්ත වශයෙන්ම ෆෙඩරල් රාජ්‍යයකට වඩා එහාට ගිය එකක්. ඒ නිසා වාසනාවකට අපි අධිකරණයට ගිහිල්ලා මේ ටික යම් ප්‍රමාණයකින් මේවා නවත්ත ගන්න බැරි වුණා, පුළුවන් වුණා. හැබැයි තවත් අපිට සහන ගන්න බැරි වුණ තව වගන්ති කීපයක් තියෙනවා. අපිට ඒකට කැමැත්ත දෙන්න බෑ. මොකද අපේ රටට ආයෝජකයෝ ගෙන්න ගන්න මේ වගේ දොරවල් අරලා මෙහෙම පැනලා දෙන්න අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුවට පසුබිම හදන්න බැරි වුණා. මේ ආණ්ඩුව දැනගන්න ඕනේ තමන් කොහොමද ආයෝජකයෝ ගෙන්න ගන්න කියලා. රටකට ආයෝජකයෝ ගෙන්නන්නේ බදු සහන දීලා නෙවෙයි. බදු සහන දෙන එක අන්තිම දේ. බදු සහන වලින් අපිට ඒ ප්‍රධාන ආකර්ෂණය කරගන්න බැරි වුණේ ඇයි? මේ පරිසරය හදාගත්තේ නැහැ.
කාලය අවසන්යි.
ආර්ථික විශේෂඥයන් වගේම විදේශ ආයතන පැහැදිලිව කියනවා මේ රටට ඕනෑම රටකට ආයෝජනය ගේනවා නම් ආර්ථික ස්ථාවරත්වය, දේශපාලන ස්ථාවරත්වය, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, මට විනාඩි දෙකයි, විනාඩියක් දෙන්න, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, මානව හිමිකම්,
සුරක්ෂිතභාවය,
අධිකරණ ස්වාධීනත්වය, වාසනීය නිදහස, ජාත්‍යන්තර ගිවිසුම්, ඒ වගේම අමුද්‍රව්‍ය සැපයුම්, මේ එකක්වත් ඔබතුමන්ලට හදන්න බැරි වුණා. මොකද මේ රටේ
ප්‍රජාතන්ත්‍රවාදී
සංශෝධනයත් එක්ක බලය ගත්තා හිට්ලර්
ආඥාදායක
පාලනයක්
වුණා.
එතකොට ඒකත් එක්ක
විනාඩි පහක් තිබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අවස්ථාවේදී විශේෂයෙන්ම වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධව මේ සිදු කරන විවාදයට සහභාගී වෙන්න ලැබීම ගැන මම ඉතාම සන්තෝෂයට පත් වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අර අපි කියන බයිපාටිසන් පොලිටික්ස්, ඒ කියන්නේ දෙපැත්ත බෙදිලා කරපු දේශපාලනය විසින් මේ රටට ලැබෙන්න තිබිච්ච බොහෝ දේශපාලන ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ගරු මන්ත්‍රීතුමනි පස්සට තල්ලු වෙලා ගිහිල්ලා තියෙනවා. මම අද අත්දැකීමින් ඉන්නේ විශේෂයෙන්ම මේ විපක්ෂයේ සමහර අපි පිළිගත්ත සමහර ගරු මන්ත්‍රීතුමාලා කරන ප්‍රකාශ දෙස බලද්දි පේන්නේ මෙන්න මේ දෙපැත්තට බෙදී කරන මේ අරගලය නිසා අපේ රටට හිමිවෙන්න නියමිත සමහර ප්‍රතිසංස්කරණ ආපහු පස්සට තල්ලු කරන්න අපි ලෑස්ති වෙනවා කියලා. විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විතරයි දෙපැත්තම එකතු වෙලා එක තැනකදී හරි තීරණ අරන් තියෙන්නේ. හැබැයි ආර්ථික ප්‍රතිසංස්කරණත් දේශපාලන ප්‍රතිසංස්කරණත් කියන පැති දෙකම අපි මේ නිසා පස්සට තල්ලු කරලා තියෙනවා. මේ වරාය නගර පනත විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි, අපේ රජය මේ වෙලාවේදී ඉදිරියට ගේන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ පැත්තෙන් අපි රටක් විදියට අලුත් තීරණ ගන්න ඕන නිසා. ඔව්, අපි පිළිගන්නවා අපේ මේ වරාය නගර පනත ඇතුලේ තියෙන යම් කිසි විවාදාපන්න දෙයක් තියෙනවා නම් ඒක විවාද කරන්න, ඒක දෙස බලන්න, ඒක නිවැරදි කරන්න අපිත් කෙලින් හිටගන්න අය. විශේෂයෙන්ම ගරු අධිකරණය, අපි දන්නවා 13 වෙනි විවස්ථා සංශෝධනය ගෙනාව වෙලාවෙත්, අනෙකුත් විවස්ථා සංශෝධන ගෙනාව වෙලාවෙත් ඒ පක්ෂ විපක්ෂ ඉන්නකොට අධිකරණයට යනවා. අපි ගරු අධිකරණයේ මතය පිළිගන්නවා. එනිසා අධිකරණයේ මතය මත දේශපාලන තත්ත්වයන් ඉස්සරහට ගෙනියන තැනට අපි දේශපාලනය ගෙනියන්න සුදුසු නෑ. අපි දේශපාලන පක්ෂ විදියට මේ රටේ ජනතාවට ඉදිරියෙන් යන අදහසක් ඉදිරිපත් කරන්න ඕන. එනිසා මේ රටේ ආර්ථිකයේ සම්බන්ධව වැදගත් බරපතල තීරණ අපි ගත යුතුව තියෙනවා මේ ගරු සභාව ඇතුලේ. ඒ නිසා මම විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලට ආරාධනා කරන්නේ මේක ඒ බයිපාටිසන් පොලිටික්ස් වලින් පොඩ්ඩක් එළියට හිතලා මේ දේශපාලනයට අපි එකතු වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවායි කියලා. දේශපාලන ප්‍රතිසංස්කරණ පැත්තනොත් ඔව් මේක ඇත්ත. අපි මේ දෙපැත්තට බෙදිලා කරන දේශපාලනයෙන් දැන් පොඩ්ඩක් ඉස්සරහට එන්න වෙලා තියෙනවා. මේ වරාය නගර පනතේ මෙතෙක්කල් අපි නොකරපු විදිහේ බරපතල විදිහේ මැදිහත් වීමක් නෛතික පැත්තෙන් අපිට කරන්න සිදු වුණේ රටක් විදියට අපි ආර්ථික වශයෙන් ඉස්සරහට ගෙනියද්දී කොහොමද මේ වරාය නගරය වැඩිම වරප්‍රසාදය, වැඩිම ලාභය, වැඩිම ශක්තිය රටට ලබා දෙන්නේ කියලයි. ඒ නිසා ඒක අපේ රටේ තියෙන තවත් පොඩි කලාපයක් විදියට, තවත් පොඩි ස්ථානයක් විදියට බලනවට වඩා අලුතෙන් හිතන්න ඕන කියන අදහස අපේ රටේ ජනතාව අපේ ජනාධිපතිවරණේ අපේ ජනාධිපති අපේක්ෂකයටත් අපිට විරුද්ධ ජනාධිපති අපේක්ෂකයටත් දෙන්නටම ඡන්දය දෙනකොට මේ කොටසට එකඟතාවය දීලා තියෙනවා කියලා මම තර්ක කරනවා. මේ කොටස වෙනුවෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකේම දාපු අදහසේ එච්චර බරපතල ලොකු දෙයක් නැහැ. එනිසා මම කියන්නේ අපි මේක සම්බන්ධව යථාර්ථවාදී වෙන්න ඕන. ඒ වගේම මේ රටේ අපි හිතන්න ඕන, මම විශ්වාස කරනවා, මම පිළිගන්නවා, ලෝකෙම දේශපාලනය අද වෙනස් වෙලා තියෙනවා. ඉන්දියානු අර්ධ දීපේ මේ ඉන්දියානු කලාපේ දේශපාලනය වෙනස් වෙලා තියෙනවා. ඔව්, ඒක ඇත්ත. ඒ වගේම අපිට පොලිටිකල් රියලිසම් කියලා වචනයක් තියෙනවා. දේශපාලන යථාර්ථයත් එක්ක ගණදෙනු කරනවා මිසක ඒකෙන් පැනලා යන්න පුළුවන් තැනක නෙමෙයි අපි ඉන්නේ. එනිසා පොලිටිකල් ප්‍රොටෙක්ෂනලිසම් එකට යන්නේ නැතුව පොලිටිකල් රියලිසම් ඇතුළට අපි දේශපාලනේ අරයි යන්න වෙලා තියෙනවා. එනිසා අපි දන්නවා ඉන්දියාව එහා පැත්තේ ඉන්දු විශේෂයෙන්ම ඉන්දු චයින අර්බුදය අපි දකිනවා. ඒ වගේම ඉන්දු පැසිෆික් ස්ට්‍රැටජි කියලා ඇමරිකාව මැදිහත් වෙච්ච වෙනත් දේශපාලන වැඩසටහනක් අපේ මූදේ ඉන්දියානු කලාපේ තියෙනවා අපි දන්නවා. හැබැයි ඒක ඇතුලේ කොහොමද අපි රටක් විදියට හොඳම ප්‍රතිලාභේ මේ රටට ගන්න කියන එක අපේ දේශපාලනෙත් තමුන්නාන්සලගේ දේශපාලනෙත් න්‍යාය පත්‍රයේ එකට දාගන්න නැතුව අවුරුදු 72ක් කරපු මේ සෙල්ලම තවදුරටත් ඉදිරියට ගෙනිච්චොත් අපි ඔක්කොම බරපතල අනතුරකට යනවා. දේශපාල ආර්ථිකයේ වගේමයි දේශපාලනයත් දේශපාලන ප්‍රතිසංස්කරණත්. ඒ නිසා ගරු මූලාසනාරුල මන්ත්‍රීතුමනි, අපි පොදුජන ප්‍රමුණ වෙනුවට විදිහට අපේ දේශපාලන ව්‍යාපාර විදිහට අපි මේ ගරු විපක්ෂනුත් මේ රටේ බුද්ධි සම්පන්න සමාජ කණ්ඩායම්වලුත් ඉල්ලා සිටින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ බය වෙන්නේ නැතුව, ආරක්ෂණවාදයට දැඩි ලෙස තල්ලු වෙන්නේ නැතුව අභියෝගය කළමනාකරණය කරන්න පුළුවන් විදේශ ප්‍රතිපත්තියක් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙනියන්න එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරන බොහොම
ස්තුතියි. සභාව කල් තැබීම ගරු ආණ්ඩුපක්ෂයේ සංවිධායක ගරු ජොන්ස්ටන්
මහත්මනි, පාර්ලිමේන්තුවේ මස 20 වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු.
ස්තුතියි. හෙට පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබනවා.